ආදරණීය දුවේ පුතේ ගුරු ගෙදරින් මේ සූදානම් වෙන්නේ අධ්‍යාපන පොත සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේ ආදරණීය දුව දරුවන් වෙනුවෙන් ගෙනෙන විද්‍යා විෂයට අදාළ පාඩම ඔබට සමීප කරන්නට. ඉතින් පාඩම ඔබට සමීප කරන්නට සූදානමින් ඉන්නවා අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ විද්‍යා ගුරු උපදේශක මාලිනී ජයසේකර මහත්මිය.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අදත් අපි රජරට ගුරු ගෙදර වැඩසටහනින් විද්‍යා පාඩමකින් හමුවන තවත් දවසක්. එහෙමනම් අද දවසේ අපි කතා කරන්නේ මේ පාඩමේ තවත් වැදගත්ම ඉගෙනුම්ඵලයක් ගැන. ඒ තමයි බහිස්රාවී පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ හා ඒවා වළක්වා ගැනීම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම යන ඉගෙනුම්ඵලය. එහෙමනම් අද අපේ පාඩම තමයි බහිස්රාවී පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ හා ඒවා වළක්වා ගැනීම. දුවේ පුතේ, ඔයාලා දන්නවනේ අද වෙනකොට උතුරුමැද පළාත හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් වකුගඩු ආශ්‍රිත රෝගවලින් වැඩි දෙනෙක් පීඩා විඳින බව. දවසින් දවසම මේ රෝගී පිරිස අතරට තව තවත් අලුතින් රෝගීන් එකතු වීම ඉතාම කනගාටුදායක තත්ත්වය. මේ රෝගී තත්ත්වයට දැනටමත් ඔබ මුහුණ පා සිටින අයෙකු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබේ පවුලේ කෙනෙකු, අසල්වැසියෙකු, හිතවතෙකු මේ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ඔබ දන්නවත් ඇති. ඒ වගේම ඔබ වකුගඩු රෝගී තත්ත්වයේ මුල්ම අවස්ථාව හඳුනාගත් අයෙකු වෙන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ තුළ මේ රෝගී තත්ත්වයේ තිබුණා තවමත් ඒ හඳුනා නොගෙන සිටින අයෙකු වෙන්නත් පුළුවන්. එහෙමනම් දුවේ පුතේ, අද දවසේ කතා කරන්න යන මේ මාතෘකාව ඔයාලට වගේම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටමත් වැදගත් වෙයි නේද? දුවේ පුතේ, මේ රෝගී තත්ත්වය ගැන කතා කරන්න කලින් වකුගඩු හෙවත් වෘක්කවල ස්වභාවය ගැන අපි තවදුරටත් අවබෝධ කරගත්තොත් වැදගත් වෙයි කියලා මං හිතනවා. ගියවර පාඩමේදී අපි විස්තර ඇතුම් මේ ගැන කතා කළා. ඒත් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන අලුත් යාළුවොත් ඇතිනේ. ඒ අයටත් දැනගන්න එක්ක වකුගඩු හෙවත් වෘක්ක ගැන කෙටියෙන් කියලා දෙන්නම්. වකුගඩු කියන්නේ අපේ ශරීරයේ සෛල තුල හැදෙන අනවශ්‍ය ඵල රුධිරය හරහා අරගෙන එම අනවශ්‍ය ඵල ටික, ඒ කියන්නේ අපද්‍රව්‍ය ටික රුධිරයෙන් වෙන් කරන ප්‍රධානම ඉන්ද්‍රිය. මේ වකුගඩු හැදිලා තියෙන්නේ ඉතාම කුඩා අන්වීක්ෂීය මට්ටමේ තියෙන වෘක්කාණු වලින්. වකුගඩුවක් තුළ මේ ඉතාම කුඩා වෘක්කාණු මිලියන ගණනක් තියෙනවා. ඉතින් දරුවනි, වකුගඩු ආශ්‍රිත රෝගාබාධ වලදී මේ කුඩා වෘක්කාණු වලට හානි පැමිණෙනවා. ඒ කියන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. තවත් විදිහකට කියනවා නම් ක්‍රියාකාරීත්වය නැති වෙනවා. ඉතින් මම අද දවසේ කතා කරන්නේ මේ ඉතා කුඩා වෘක්කාණු වල ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න බලපාන හේතු මොනවද කියලා. ඒ කියන්නේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වීමට බලපාන හේතු මොනවද කියන එකයි. එහෙමනම් දුවේ පුතේ, අපි බලමු මේ අපේ ප්‍රදේශයෙන් වැඩියම වාර්තා වෙන්නේ වකුගඩු ආශ්‍රිතව මොන වගේ රෝගාබාධද කියලා. ඒවා තමයි වෘක්ක අකර්මණ්‍ය වීම, වෘක්ක ප්‍රදාහය, අනික තමයි වෘක්කවල හා මුත්‍රාශයේ ගල් ඇතිවීම. ආයෙත් මං කියන්නම්කෝ මේ රෝග ටික. වෘක්ක අකර්මණ්‍ය වීම එක රෝගයක්, අනික වෘක්ක ප්‍රදාහය, අනිත් එක තමයි වෘක්කවල හා මුත්‍රාශයේ ගල් ඇතිවීම. අපි මුලින්ම බලමු මේ වෘක්ක අකර්මණ්‍ය වීම කියන රෝගාබාධය ගැන. මේ රෝගී තත්ත්වයෙන් තමයි දුවේ පුතේ වැඩි පිරිසක් පීඩා විඳින්නේ. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. වෘක්ක අකර්මණ්‍ය වීම කියලා කියන්නේ වෘක්කයක් හැදිලා තියෙන වෘක්කාරුණම් කුඩා ව්‍යුහ තුලින් මුත්‍ර පෙරීමේ ක්‍රියාවලිය දුර්වල වීම නිසා වෘක්කවල ක්‍රියාකාරීත්වය හරි හැටි සිදු නොවීම. තවත් විදිහකට කියනවා නම් දුවේ පුතේ වකුගඩු මගින් සිදු කරනු ලබන මුත්‍ර නිපදවීම ඇතුළු සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වී වකුගඩු අඩපණ වීමේ තත්ත්වය. දරුවනි, මේ වෘක්ක අකර්මණ්‍ය වීමේ ආකාර දෙකක් තියෙනවා. ඒවා තමයි තීව්‍ර වකුගඩු අකරණිය, අනික තමයි කාලීන වකුගඩු අකරණිය. එහෙම නැත්නම් නිදන්ගත වකුගඩු අකරණිය කියන්නේ. ආයෙත් මේ අවස්ථා දෙක මම නම් කරනවා. තීව්‍ර වකුගඩු අකරණිය එකක්, අනික තමයි කාලීන වකුගඩු අකරණිය. එහෙම නැත්නම් නිදන්ගත වකුගඩු අකරණිය කියන්නේ. දරුවනේ, අද මම ඔයාලට මේ පාඩම ගැන කතා කරන්න සත්‍ය සිදුවීම් කීපයක්ම යොදාගත්තා. ඔයාලටත් මම මේ ඉදිරිපත් කරනවා වගේ අත්දැකීම් ඕන තරම් ඇති. ඉතින් දරුවනි, ඒ හැම අත්දැකීමක්ම ඉගෙනීම් අවස්ථාවකට හරවලා ඉගෙන ගන්නකොට අපිට පාඩම ගැන හොඳ අවබෝධයක් වගේම හොඳ මතකයකුත් ඇති වෙනවා. ඔන්න අද මම මේ කියන කතා අහලා බලන්නකෝ. අද අපේ පාඩමට කොයි තරම් දුරට ගල්ප ගන්න පුළුවන්ද කියලා. ඔන්න දරුවනි, එක චූටි පුතෙකුට දින කීපයක්ම ඔච්චර බෙහෙත් ගත්තත් හොඳ වෙන්නේ නැති උණක් හැදුණා. මේ චූටි පුතාට ඉතාම තදට උණ ගැනෙනවා. ඉතින් අන්තිමට මේ අම්මයි තාත්තයි තීරණය කළා මේ පුතාව රෝහල්ගත කරන්න. රෝහලේදී මේ පුතාගේ රුධිර පරීක්ෂා වගේම මුත්‍ර පරීක්ෂණ සිදු කළා. අවසානයේදී මේ පරීක්ෂණ වාර්තා බලලා වෛද්‍යවරු තීරණය කළා මේ පුතාගේ වකුගඩු වලට විසබීජයක් ඇතුල් වෙලා කියලා. ඊට පස්සේ තවත් ඒ හා සම්බන්ධ පරීක්ෂණ කරන අතරේදී ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කළා. දින 4ක් 5ක් පමණ වෙනකොට මේ පුතාට සම්පූර්ණ සුවය ලැබුණා. දුවේ පුතේ, මම මේ කියපු සිදුවීම අයිති වෙන්නේ තීව්‍ර වකුගඩු අකරණිය කියන රෝගී අවස්ථාවට කියලා හිතනවා. එහෙනම් අපි බලමු මොකක්ද මේ තීව්‍ර වකුගඩු අකරණිය කියන්නේ කියලා. තීව්‍ර වකුගඩු අකරණිය කියන්නේ දුවේ පුතේ පැය කීපයක සිට දින කීපයක් දක්වා වකුගඩු తాවකාලිකව අඩපණ වීමයි. මේ தত্ত্বය ෂණික ප්‍රතිකාර මත යහපත් தත්ත්වයට පත් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉක්මනින්ම සුව කර ගන්න පුළුවන් කියන එක. ඉතින් ඔයාලා මේ රෝගී தත්ත්වයට මුහුණ දීලා ඇති. වෛද්‍ය ප්‍රතිකාර ගත්තට පස්සේ හොඳ වෙලත් ඇති. තීව්‍ර වකුගඩු අකරණියට විවිධ හේතු බලපාන්න පුළුවන්. මම ඔය කිව්වේ එක සිදුවීමක් විතරයි. ඒ වුණාට දරුවනි, කාලීන වකුගඩු අකරණිය, ඒ කියන්නේ නිදන්ගත වකුගඩු අකරණිය මීට වඩා භයානක තත්ත්ව ගෙන දෙනවා. එහෙමනම් අපි ඊළඟට බලමු මේ රෝගය ගැන. කාලීන වකුගඩු අකරණිය කියන්නේ දුවේ පුතේ වකුගඩු මත බලපාන වෙනත් රෝගී තත්ත්වයක්. කාලයක් තිස්සේ පැවතීම නිසා යථා තත්ත්වයට පත් කළ නොහැකි ආකාරයට ක්‍රමයෙන් වකුගඩු අක්‍රිය වීමයි. මම මේ රෝගය ගැන තවත් විස්තර කරනවා නම්, ඔය ගොඩාක් කල් ඉඳලා පුද්ගලයට දියවැඩියාව අදිරිදිරි පීඩනය වගේ රෝග තියෙනකොට එම රෝග නිසා ඒවට හරිහැරි ප්‍රතිකාර කරේ නැත්නම් එයාලගේ වකුගඩුවල තියෙන අර මිලියන ගණනක් කුඩා රුක්කාණුවල ක්‍රියාකාරීත්වයට ක්‍රමක්‍රමයෙන් බාධා ඇති වෙනවා. අවසානයේදී අපි දන්නේම නැතුව වහුවඩෝල ක්‍රියාකාරීත්වයේ අඩපණ වෙන්න පුළුවනි. ඉතින් මුලින් තිබුණ තත්ත්වයට වක්වක් නැවත පත් කරගන්න අමාරුයි කියන එකයි මේ තෝගෙන් කියන්නේ. දැන් තේරුණාද? ඉතින් බලන්නකෝ කොච්චරනම් භයානක තත්ත්වයක්ද කියලා. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්න වෙනවනේ අවසානයේදී. දරුවනි, මේ ගැන කියනකොට මට එක කතාවක් මතක් වෙනවා. ඒ මොකද්ද දන්නවද? මගේ හොඳම යාළුවගේ මල්ලිත් වහවරු අමාරුවකින් තමයි මිය ගියේ. එයාගේ කකුල් ඉදිමෙනකොට තමයි වෛද්‍යවරයෙකුට පෙන්නුවේ. වෛද්‍යවරයා රෝගී අඳුන ගන්නකොට ප්‍රතිකාර කරන්න තරම් කාලයක් තිබිලා නැහැ. මේ මල්ලිට දීර්ඝ කාලයක් තිස්සේ දියවැඩියාව තිබිලා. ඉතින් ඒකට හරියට ප්‍රතිකාර කරලත් නැහැ. කෑම පාලනය කරලත් නැහැ. අන්තිමට වහුවඩුව බද්ධ කරන්න වෙනවා කියලා වෛද්‍යවරු කියනවා. ඉතින් ජීවිතේ බේරගන්න ඕන නිසා වහුවඩුවක් ඉල්ලලා පණිවිඩ යවලා. ඉතින් වහුවඩුවක් දෙන හතර දෙනෙක්ම ඉදිරිපත් වුණත් ඒ එක වහුවඩුවක්වත් මේ මල්ලිට ගැළපිලා නැහැ. වහුවඩු බද්ධ කරන්නත් ලේසි නෑනේ. ගොඩාක් දේවල් ගැළපෙන්නවා. දරුවනි, මම මේ කතාවෙන්ම ඊළඟට මාතෘකාව පටන් ගන්නවා. ඊළඟට මම කතා කරන්නේ කාලීන වහුවඩු අකරණිය ඇතිවීමට බලපාන හේතු ගැන. එහෙමනම් අපි බලමු මොනවද මේ හේතු කියලා. ඔන්න එක හේතුවක් ඔයාලා දන්නවා දැනටම. ඒ තමයි දියවැඩියාව වැනි රෝගී තත්ත්ව. කාලයක් තිස්සේ නිසි ප්‍රතිකාර නොකර හිටියම කාලීන වහුගොඩ අකරණී තත්ත්වය දන්නෙම නැතුව ඇති වෙනවා. ඊළඟ කාරණේ තමයි අධිරුධිර පීඩන තත්ත්වය. මේ තත්ත්වයත් කාලයක් තිස්සේ තියෙද්දී නිසි ප්‍රතිකාර කළේ නැත්නම් ඒ අයත් මේ කාලීන වහුගොඩ අකරණී තත්ත්වයට ගොදුරු වෙනවා. තවත් හේතුවක් තමයි නිතර නිතර මුත්‍රා ආසාදන පැවතීම. එතකොටත් අපි දන්නෙම නැතුව මුඛාණුවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ඔන්න ඔබටත් නිතර නිතර මුත්‍රා ආසාදන තියෙන අයෙක් නම් මේ ගැනත් හිතන්න වෙනවා. ඊළඟ කාරණේ තමයි මුත්‍රාසයේ මුත්‍රවල ඇතිවීම. මෙයත් හේතුවක් වෙනවා. තවත් එකක් තමයි මුත්‍රා මාර්ගයේ ඇතිවන විස බීජ ආසාදනය. මේ විස බීජ මුඛවලටත් පැතිරියා හැකි. ඒ කියන්නේ මුඛාණුවලටත් මේ ආසාදනයේ පැතිරිලා මුඛාණුවල ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙන්න පුළුවන්. හරි. එහෙනම් මේ කතාවත් අහලා බලන්නකෝ. මේකෙන් මොකක්ද හේතු වෙලා තියෙන්නේ කියලා. අපේ ගමේ මාමා කෙනෙක් වහුවඩු රෝගයෙන් මිය ගියා. මේ මාමගේ ලෙඩේ ගැන හොයාගන්න කොටත් ප්‍රතිකාර කරන්න තරම් කාලයක් තිබිලා නැහැ. මේ මාමගේ වහුවඩු නරක් වෙන්න බලපාලා තියෙන්නේ විසක් ශරීරගත වීම කියලා වෛද්‍යවරු කිව්වලු. එතකොට තමයි ඒ නැන්දට මතක් වුණේ වසර කීපයකට පෙරදී මාමට දෙබුරු වෙන්න සිද්ධිය. ඒ නිසා තමයි වහුවඩු නරක් වෙලා තියෙන්නේ. ඊතා බෙහෙත් තරම් හොඳ වුණාට දෙබර විසට දන්නේම නැතුව වහුවඩු නරක් වෙලා. බලන්න දරුවනේ, මේ ගැන කවුරුත් හිතනවද? ඇයි ඉතින්, බෙහෙත් ගත්තට පස්සේ හොඳ වෙච්ච කෙනෙක්නේ. එහෙමනම් ඔයාලට දැන් තේරුම් ගන්න පුළුවන් නේද? වහුවඩු අකරණිය ඇති වෙන්නේ විෂ වර්ග ශරීරගත වීමත් බලපානවා කියලා. උදාහරණ තමයි සර්ප විෂ, දෙබර විෂ, බමර විෂ වගේ ඒවා. ඒ වගේම තමයි දුවේ පුතේ කෘෂ රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම. ඒ කියන්නේ වස පානය කිරීම, කෘෂ රසායනික ද්‍රව්‍ය වෙනත් ක්‍රම වලින් ශරීරගත වීමත් මේ රෝගී තත්ත්වය ඇතිවීමට බලපානවා. තවත් කාරණාවක් තමයි විවිධ ආසාත්මිකතා ඇතිවීම. ඒ කියන්නේ ඇලර්ජික් තත්ත්වයක් ඇතිවීම. සමහර ආහාර පාන වර්ග, ඖෂධ වර්ග ආදී ගන්නකොටත් පුද්ගලයින්ට මේ ආසාත්මිකතා ඇති වෙනවා. මේ නිසා කාලීන වහුවඩු අකරණිය ඇති වෙන්න පුළුවන්. එහෙමනම් දරුවනේ, මම තවත් කතාවක් කියන්නද? අහල බලන්නකෝ මේ කතාව. සරත් මල්ලි තමයි මට මේ කතාව කිව්වේ. එයාලගේ නෑදෑවෙන අයියා කෙනෙකුත් වකුගඩු අමාරුවෙන් මිය ගියා කියලා. ඒකට හේතුව මොකද්ද දන්නවද? ඒ අයියා නිතරම මත්පැන් පානය කරන කෙනෙක්. මත්පැන් වලට ඇබ්බැහි වීම නිසා දන්නේම නැතුව වකුගඩු දියවිලාලු. දරුවනි, මේ අයියාගේ මූණ, අතපය, බඩ හැම ටික ටික ඉදිමින් අරන්. ඒත් මත්පැන් බීම අතෑරියේ නෑලු. ඉතින් ලෙඩේ අඳුර ගන්නකොට ප්‍රතිකාර කරන්න තරම් කාලයකුත් තිබිලා නෑ. එහෙනම් ඔන්න තවත් හේතුවක් ඔයාලා දන්නවා. දීර්ඝ කාලයක් මත්පැන් පානය කිරීම තුළිනුත් වකුගඩු අකරණී ඇති වෙන්න පුළුවන් කියන එක. අනිත් කාරණේ තමයි දුවේ පුතේ පාලනයකින් තොරව ඖෂධ භාවිතය. සමහර අය ඉන්නවා දරුවනේ වෛද්‍ය උපදෙස් වලින් එහා ගිහින් ඖෂධ වර්ග භාවිතා කරන අය. එයාලගේ හිතුමනාපයට තමයි බෙහෙත් ගන්න. ශරීරයේ කුමන හෝ ස්ථානයක වේදනාවක් දැනුණත් ඔහේ වේදනානාශක ගන්න පුරුදු වෙලා ඉන්නවා. හරියට ජීවිතේ කොටසක් වගේ මේ වේදනානාශක. මේ අයට ඒවා නැතුවම බෑ. ඉතින් මේ අය දන්නේ නැහැ මේ ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් වලින් තොරව ගත්තම වකුගඩු වලට වෙනදේ. ඒ වුණාට ඔයාලා දන්නව නේද වෙනදේ? දීර්ඝ කාලයක් තිස්සේ පාලනයකින් තොරව ඖෂධ ගන්නකොට දන්නෙම නැතුව අර කුඩා වෘක්කාණු අකර්මණ්‍ය වෙනවා. ඒ කියන්නේ වැඩ කරන්නේ නැතුව යනවා. ඊට පස්සේ ඉතින් වහවරු රෝගියෙක් තමයි නේද දරුවනේ? දරුවනේ, අපි මෙතෙක් වෙලා කතා කළේ කාලීන වකුගඩු අකරණිය කියන රෝගී තත්ත්වය ගැනනේ. සාමාන්‍යයෙන් පුද්ගලයින් මේ රෝගයට ගොදුරු වෙන ආකාරය තමයි ඒ. ඒ වුණාට දරුවනේ, අපේ මේ උතුරුමැද පළාත හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල වසංගතයක් වගේ තියෙන මේ කාලීන හේවත් නිදන්ගත වකුගඩු රෝගී විශේෂත්වය මොකද්ද දන්නවද? මේකෙදි වෙන්නේ දුවේ පුතේ, ඉතාම කෙටි කාලයකදී වකුගඩු අකර්මණ්‍ය වීම. ඒ කියන්නේ කාලීන වකුගඩු අකරණිය සාමාන්‍ය තත්ත්ව යටතේදී ඇති වෙන්නේ දීර්ඝ කාලීනව ඇතිවන බලපෑම් වලින්නේ. ඔය දියවැඩියාව, අදිරුදුර පීඩනය වගේ රෝග පුද්ගලයෙකුට ජීවිත කාලය වගේ තියෙන රෝගනේ. ඉතින් ඒ වගේ අය නිසි ප්‍රතිකාර ගන්නේ නැතුව යහපත් ජීවන රටාවක් පවත් ගන්නේ නැතුව ඉන්නකොට තමයි ඔය කාලීන වකුගඩු අකරණිය කියන රෝගී අවස්ථාවට පත් වෙන්නේ. ඒ වුණාට දුවේ පුතේ, කෘෂිකාර්මික ප්‍රදේශවල ජීවත් වන අයගේ වකුගඩු ඉතාම කෙටි කාලයකදී අකර්මණ්‍ය වීම තමයි මේ රෝගයේ තියෙන විශේෂත්වය. ඒ වගේම තමයි දුවේ පුතේ මේ නිදන්ගත වකුගඩු රෝගයට, ඒ කියන්නේ කෙටි කාලයකදී වකුගඩු අකර්මණ්‍යයට ලක් වෙන අය අර දියවැඩියාව, අදිරුදිර පීඩනයේ තියෙන අය නෙවෙයි. ඉතින් මේ කාලීන වකුගඩු අකර්මණ්‍ය එහෙම නැත්තම් නිදන්ගත වකුගඩු රෝග ලක්ෂණ පෙන්වන අයට දියවැඩියාව, අදිරුදිර පීඩනය වගේ රෝග ලක්ෂණ නොතිබුන නිසා තමයි මේ රෝගී තත්ත්වයේ භයානකකම අඳුනගෙන තියෙන්නේ. ඒක තමයි දුවේ පුතේ මේ රෝගයේ තියෙන විශේෂම ලක්ෂණය. දුවේ පුතේ, මේ රෝගයට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ කෘෂිකර්මාන්තයේ යෙදෙන අය. කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීම කරන අය රෝගී වීමේ ප්‍රවණතාවය ඉතා වැඩි කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි කාන්තාවන්ට වඩා පිරිමි අය මේ රෝගයට ගොදුරු වෙනවා කියලත් හොයාගෙන තියෙනවා. 1994 වගේ මුල් කාලයේදී වයස අවුරුදු 50-60 අතර ගොවි මහතුන් මේ රෝගයට ගොදුරු වුණත් දුවේ පුතේ, වර්තමානයේ අවුරුදු 25-30 අතර තරුණ පරම්පරාවත් මේ රෝගයට ගොදුරු වීම ඉතාම කනගාටු දායකයි. මේ නිදන්ගත වක්වඩ රෝගයේ තියෙන භයානකම තත්ත්වය මොකක්ද කියලා දන්නවද? රෝග ලක්ෂණ මතුවීමට ප්‍රමාද වෙනවා. එතකොට දීර්ඝ කාලයක් තිස්සේ තමන්ට මේ රෝගයේ තියෙනවද කියලා දන්නේ නැතිකම. ඒක තමයි මේ රෝගයේ තියෙන භයානකකම. ඒ කියන්නේ රෝග ලක්ෂණ මතුවෙන්න ප්‍රමාද වෙනවා. එතකොට දීර්ඝ කාලයක් තිස්සේ තමන්ට රෝගයේ තියෙනවද කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි දුවේ පුතේ තමන්ට රෝග ලක්ෂණ මතුවලා කියලා දැනගන්නකොට වකුගඩු වලින් 40%ක් 60%ක් අතර ප්‍රමාණයක් අක්‍රීය වී අවසන් වීම. අක්‍රීය වූ රුක්කාණු නැවත සකස් වෙන්නේ නැහැ දුවේ පුතේ. අපේ ශරීරයේ තුවාලයක් වුණාම සෛල නැවත වර්ධනය වුණාට වකුගඩු හැදිලා තියෙන රුක්කාණු අක්‍රීය වුණාම පස්සේ නැවත සකස් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න, අපේ ශරීරයේ තුවාල වුණාම සෛල නැවත වර්ධනය වෙලා තුවාලෙ හොඳ වෙනවනේ. ඒ වුණාට මේ රුක්කාණු, මේ වකුගඩු හැදිලා තියෙන කුඩා රුක්කාණු අක්‍රීය වුණාම ආයෙ මේවා සකස් වෙන්නේ නැහැ. අනික් කාරණේ තමයි දුවේ පුතේ, මේ රෝගී වන බහුතරයක් කඨින ජලය පානය කරන අය වීම. ඒ කියන්නේ කිවුල් ජලය පානය කරන අය. කුෂිකාර්මික කටයුතු වල යෙදෙනකොට අවුවේ වැඩ කරන්න වෙනවනේ. එතකොට මේ ගොවි මහතුන් ගෙනියන වතුර ටික ඉවර වුණාම ළඟ තියෙන ලිං වලින්, එහෙම නැත්නම් ඇලවල් වලින්, වැව් වලින් තමයි වතුර බොන්නේ. ඉතින් කාලයක් තිස්සේ මේ විදිහට කිවුල් වතුර බොනකොටත් දන්නේම නැතුව මේ අය වකුගඩු රෝගීන් වෙනවා. අපි බලමු එහෙනම් ඊළඟට මේ නිදන්ගත වකුගඩු රෝගී ඇතිවීමට බලපාන හේතු මොනවද කියලා. ඒවා තමයි නීල හරිත ඇල්ගී මගින් උදාහරණ විෂ ශරීරගත වීම. දුවේ පුතේ, ඔය නීල හරිත ඇල්ගී කියන්නේ ජලයේ ජීවත් වන ප්‍රාථමික ශාකයක්. ඒවා ගොඩක්ම අන්වීක්ෂීයයි. ඉතින් මේ ශාක තුල සිදුවන රසායනික ක්‍රියාවලියෙන් නිකුත් වන ද්‍රව්‍ය ජලයට එකතු වෙනවා. ඒවා තියෙන ජලය අපි පාවිච්චි කරාම අපි දන්නේම නැතුව වකුගඩු රෝගීන් වෙනවා. ඊළඟ කාරණේ තමයි කෘෂි රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසින අය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නේ නැති වුනහම මේවා ශරීරගත වෙනවා. තුවාල තියාගෙන කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසිනවා. ඒ වගේමයි මුවාවරණ, අත්තාවරණ, පා ආවරණ දාන්නේ නැතිව කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීම කරනවා. කාලයක් තිස්සේ අනාරක්ෂිත ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසිනකොට මේ පුද්ගලයන්ගේ ශරීරයට කෘෂි රසායනික ද්‍රව්‍ය ඇතුළු වන ප්‍රමාණය දන්නේම නැතුව වැඩි වෙනවා. එතකොට මේ ගොවි මහතුන් දන්නෙත් නැහැ කෘෂි රසායනික මගින් වකුගඩු වලට වන හානිය කොච්චරද කියලා. අනික් කාරණේ තමයි බැරලෝහ වර්ග ශරීරගත වීම. බැරලෝහ කියන්නේ දුවේ පුතේ ජීවී දේහ තුල, ඒ කියන්නේ ජීවී පටක තුල එක් රැසිය හැකි ලෝහ වර්ග. මේ ලෝහ වර්ග ජලීය සංයෝග විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ජීවී දේහ තුලට ඇතුළු වන බැර ලෝහ සහිත සංයෝග ජීවී දේහ වලින් ඉවත් වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස කියනවා නම් මේවා අපේ ශරීරයට ඇතුළු වුණොත් බහිස්රාවී ක්‍රියාවලියෙන් ඉවත් වෙලා යන්නේත් නැහැ. ඉතින් මේ බැර ලෝහ වැඩිපුරම කෘෂි රසායනික ද්‍රව්‍ය වල තමයි අඩංගු වෙන්නේ. බැර ලෝහ ලෙස තියෙන මූලද්‍රව්‍ය තමයි කැඩ්මියම්, ලෙඩ්, ආසනික්, රසදිය වගේ ඒවා. ඉතින් මේ ජලීය සංයෝග ලෙස තියෙන බැර ලෝහ ශාක වලට උරා ගන්නවා. ශාක දේහ වල මේ බැර ලෝහ තැන්පත් වෙනවා. ඒවා ආහාර දාමෝසේ අනිකුත් සතුන්ට වගේම අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල මේවා එකතු වෙන්න පුළුවන්. ඉතින් අපේ වකුගඩුවල මේ බැරලෝහ එකතුවීම වැඩි වුණොත් අර කුඩා රුක්කානුවල ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙන්න පුළුවන්. එතකොට දන්නෙම නැතුව වහුගඩුවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයෙකු දන්නෙම නැතුව නිදන්ගත වහුගඩු රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. තවත් එකක් තමයි ෆ්ලෝරයිඩ් සහිත ජලය පානය කිරීම. උතුරුමැද පළාතේ භූගත ජලයේ මේ ෆ්ලෝරයිඩ් වැඩි. දීර්ඝ කාලයක් තිස්සේ මේ ජලය පානය කිරීමෙන් නිදන්ගත වකුගඩු රෝගී ඇති වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේමයි අධික විචලන තත්ත්ව හා දීර්ඝ කාලයක් තදාවුවට නිරාවරණය වීම. දවල් කාලයේදී ගොවි මහතුන් අවුවේ වැඩ කරනකොට දහඩිය පිටවීම වැඩි. ඒ වගේමයි ශරීරයෙන් වෙනත් රෝගවලදී ජලය පිටවීම වැඩි වෙන්න පුළුවන්. මේ වගේ කාරණා වහුවර රෝගී තත්ත්වය ඇති වෙන්න බලපානවා කියලා හොයාගෙන තියෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි කාලීන වහුවර රෝගී හැදෙන විදිහ ගැන දැන් ගොඩක් කරුණු කතා කළානේ. අපි ඊළඟට බලමු මේ කාලීන වහුවර අකරණියේදී, එහෙම නැත්නම් නිදන්ගත වහුවර රෝගයේදී රෝග ලක්ෂණ හඳුනගන්නේ කොහොමද කියලා. රෝග ලක්ෂණ හඳුනගන්න එක තමයි වැදගත්. මේ රෝග ලක්ෂණ තමයි දරුවනේ පටක ඉදීමීම. ඒ කියන්නේ මේ පුද්ගලයන්ගේ පාද, වලලු කර ආදී ඉදීමෙන්න ගන්න. අපි කියන්නේ කකුල් ඉදිනලා කියලා. එහෙම නැත්තම් ඇතැම් අයගේ ශරීරයේම ඉදීමෙන්න පුළුවන්. ඊළඟ එක තමයි හති ඇතිවීම. ඒ වගේම කෑම අරුචිය ඇතිවීම. අනික් කාරණේ තමයි රුධිර පීඩනය ඉහළ යෑම. අපි කියන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියලා. තවත් එකක් තමයි රුධිරයේ pH අගේ පහළ යෑම. ඒ කියන්නේ රුධිරයේ ආම්ලික ගතිය වැඩි වීම. ඉතින් මේවා රුධිර පරීක්ෂණවලදී තමයි හොයාගන්නේ. අනික් කාරණේ තමයි ඇඟ සුදු මැලිවීම. ඒ වගේම ඇඟ කැසීම. තවත් එකක් තමයි සිහි කල්පනාව මදිවීම. තවත් රෝග ලක්ෂණයක් තමයි රාත්‍රියේදී මුත්‍ර පිට කරන වාර ගණන වැඩිවීම. ඒ වගේම මුත්‍ර පිට කරන ප්‍රමාණය අඩුවීම. තව රෝග ලක්ෂණයක් තමයි පිටකොන්දහ ශරීර වේදනාව. මෙන්න මේ වගේ වේදනාවල් වලට වේදනානාශක ගන්න අපි අය පුරුදු වෙලා ඉන්නවා. ඉතින් එතකොට මේ රෝග තත්ත්වය ටික ටික වැඩි වෙන්න බලන්න. තව එකක් තමයි පිට කරන මුත්‍රවල ප්‍රෝටීන් තියෙන්න පුළුවන්. ඒක හොයාගන්නේ කොහොමද දන්නවද? මුත්‍රා සමග පෙන පිටවීම පරීක්ෂා කරලා. තවත් ලක්ෂණයක් තමයි අල්ලේ හා යටිපතුලේ පැල්ලම් ඇතිවීම. හැබැයි දරුවනේ, මේකත් හොඳට මතක තියාගන්න. මම ඔය කියපු ඉහත රෝග ලක්ෂණ තිබීමෙන්ම පමණක් කාලීන වකුගඩු අකරණිය කියලා කියන්න බෑ. වෙනත් රෝගවලටත් ඔය වගේ ලක්ෂණ මතුවෙනවා. ඒ වගේමයි ඔය රෝග ලක්ෂණ කිසි එකක් නැතුවත් කාලීන වකුගඩු අකරණීය තත්ත්වයට පුද්ගලයෙකුපත් වෙන්න පුළුවන්. බලන්නකෝ, රෝග ලක්ෂණ මතුවෙන්නේ නැතුවත් රෝගී වෙන හැටි. හරිම භයානකයි නේද දරුවනි? එහෙමනම් දරුවනි, මේ රෝග ලක්ෂණ කාට හරි තියෙනවා නම් කරන්න ඕන හොඳම දේ තමයි ඉක්මනින්ම වෛද්‍යවරයෙකු මුණ ගැසීමට යොමු කිරීම. මං හිතනවා මේක ඔබ විසින් කළ යුතු යුතුකමක් කියලා. දරුවනේ, අපි එහෙනම් බලමු මේ භයානක වක්වට රෝගයෙන් මිදෙන්න අපට කළ හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා. ඒක දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවනේ. එකක් තමයි කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් හැකි තරම් ඈත්වීම හෝ වැළකීම. රෝග ලක්ෂණ මතුවෙච්ච කෙනෙක් නම් කෘෂි රසායන ද්‍රව්‍ය ඉසීම වැනි ක්‍රියාවන්ගෙන් වැළකීම තමයි හොඳම. අනිත් එක තමයි කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීම. දරුවනි, අපි හිතලා කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර ගන්නේ නැහෙනි. ඒ වුණාට දුවේ පුතේ, අපේ සමහර ගොවි මහත්වරු අසනු නෙලීමට පෙර දිනයේ එළවලු භෝගවලට මේ කෘෂි රසායනික ද්‍රව්‍ය වීසිනවා. එතකොට ඒ වගේ ඉන්න පරිබෝධකයෝ මැරිලා යනවා. ඉතින් සමහර ගොවි මහතුන් මේ එළවලු භෝග වෙළඳ පොළටත් යවනවා. අපි කොහොමද දන්නේ මේ එළවලු මොන වගේ තත්ත්වයේද කියලා? ඉතින් ඒකට කරන්න ඕන හොඳම දේ දන්නවද? පිසීමට පෙර මේ එළවලු හොඳට දෙතුන් පාරක් ජලයෙන් සේදීම. එතකොට ওই කෘෂි රසායනික ද්‍රව්‍ය තියෙනවා නම් ඒව සේදිලා යනවා. ඒ වගේම තමයි ධාන්‍ය වර්ග කල් තබා ගන්නත් සමහර අය කෘෂි රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරනවලු. අනික් කාරණේ තමයි දරුවනේ, දියවැඩියාව, අදිරුදිර පීඩනය වැනි රෝග වළක්වා ගැනීම හා ඒවා පාලනයට අදාළ යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යාම. ඔයාලට තේරුම් ගන්න පුළුවන්නේ මේ ගැන. නිසි වේලාවට ඖෂධ ටික ගන්නවා වගේම ආහාරත් පාලනය කරන්න ඕනේ. ආහාර පාලනයක් නොකර හිතමතේට බෙහෙත් ගත්තට දියවැඩියාව, අදිරුදිර පීඩනය වැනි රෝග තත්ත්ව පාලනය කරගන්න අමාරුයි. ඊළඟ කාරණේ තමයි දුවේ පුතේ, ළමා අවධියේ පසුවන අයගේ හා වැඩිහිටියන්ගේ නිතර ඇතිවන මුත්‍රා ආසාදන අවම කර ගැනීම. ඉතින් මේකට තියෙන හොඳම විසඳුම තමයි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. මෙවැනි තත්ත්වයක් පිළිබඳව නොසලකා හැරීමට වග බලා ගන්න එක වැදගත්. ඒ බව ඔබට වැටහෙනවනේ. අනික් කාරණේ තමයි අපි හැමෝටම ලේසියෙන්ම කළ හැකිදී. ඒ තමයි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. ඔයාලා දැනටමත් දන්නවනේ, දිනකට වතුර බෝතල් 5-6ක් පමණ පානය කිරීම තමයි සුදුසු කියලා. තව එකක් තමයි සමේ ඇතිවන ආසාත්මිකතා. ඒ කියන්නේ තුවාල, දද, කුෂ්ඨවලට ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. මං දැකලා තියෙනවා සමහර අය ඉන්නවා මේ දද කුෂ්ඨවලට ප්‍රතිකාර නොකර ඒ ගැන සැලකිල්ලක්වත් දක්වන්නේ නැතිව ඔහේ ඉන්න. තව එකක් තමයි මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වැළකීම. මේ දුම්වැටි ආදියේ තියෙන විෂ ද්‍රව්‍ය රුධිරය සමග එකතු වෙලා ශාරීරික අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි කරනවා දුවේ පුතේ. තවත් කාරණයක් තමයි අවුරුද්දට සැරයක්වත් වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වීම. දැන් ඉතින් විවිධ ආයතන හරහා මේ පරීක්ෂණ කරන්න පුළුවන්නේ. ඒ වගේම ජංගම වෛද්‍ය සායන වලනුත් වහුගඩු පරීක්ෂා කිරීම, දියවැඩියාව, අදිරුදිර පීඩනය පරීක්ෂා කරනවනේ. ඉතින් ඒවට සහභාගි වෙලා ඔබේ ලෙඩ රෝග තත්ත්වයන් පරීක්ෂා කරගන්න පුළුවන්. දුවේ පුතේ, මේ වගේ ගොඩාක් ක්‍රම තියෙනවා මේ වහුගඩු රෝගෙන් මිදෙන්න කරන්න. මං ඉතින් ඔය කීපයක් තමයි ඉදිරිපත් කළේ. ඔයාලත් තව තොරතුරු හොයන්නකෝ අත්පත්‍රිකාවලින්, අන්තර්ජාලයෙන්, විවිධ ජනමාධ්‍ය වැඩසටහන් වලින්. මේ ගැන තව ගොඩාක් තොරතුරු ඔයාලට හොයන්න පුළුවන්. දරුවනේ, මේ වකුගඩු ආශ්‍රිත රෝග ලක්ෂණ කාට හරි තියෙනවා නම්, එහෙම නැත්තම් මේ රෝග ලක්ෂණ ඔබ තුල මතුවලා තියෙනවා නම්, කරන්න ඕන හොඳම දේ තමයි ඉක්මනින්ම වෛද්‍යවරයෙකු මුණ ගැසී උපදෙස් ලබා ගැනීම. මේ වගේ රෝග ලක්ෂණ මතුවෙලා ඔබ වකුගඩු රෝගියෙක් ලෙස හඳුනා ගන්නකොට දුවේ පුතේ, වකුගඩු ගොඩාක් දුර්වල තත්ත්වයකට ඇවිදින්. ඉතින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම තව දුරට කල් දැම්මොත් දන්නවද වෙනදී? දවස් 8ක් 14ක් වගේ කෙටි කාලයකදී වකුගඩු පූර්ණ ලෙස අකර්මණ්‍යතාවයකට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වකුගඩු හොඳටම අක්‍රිය වෙන්න පුළුවන්. එතකොට දුවේ පුතේ බහිස්රාවී ක්‍රියාවලිය, ඒ කියන්නේ අපේ ශරීරයේ හැදෙන අනවශ්‍ය ඵල ඉවත් කිරීම හරියට සිදු වෙන්නේ නැහැ. එතකොට දන්නවද ඊළඟට මොකක්ද කරන්න වෙන්නේ කියලා? කෘතිම වකුගඩුවක් මගින් රුධිර කාන්ද පෙරීමකට ලක් කරලා, ඒ කියන්නේ රුධිරයේ ඇති අනවශ්‍ය ඵල වෙන් කරන්න සිදු වෙනවා. මේකට අපි කියන්නේ ඩයලයිසිස් කරනවා කියලා. දුවේ පුතේ මේ තත්ත හරිම පීඩාගෙන දෙනේවා. ඔයාලා හොයලා බලන්න, එහෙම නැත්නම් මේ වගේ තත්ත්වයකට පත් වූ රෝගියෙකුගෙන් අහලා බලන්නකෝ ඩයලයිසිස් කිරීම ගැන. ඉතින් මේ විදිහට රුධිරයේ ඇති අපද්‍රව්‍ය කෘතිම වකුගඩුවකින් පෙරලා ඉවත් කර කර ඉන්න අමාරුයිනේ. ඒ වගේමයි ඒ අතරදී ක්‍රමක්‍රමයෙන් රුක්ක යුගල තවදුරටත් අක්‍රිය වෙන එක නවත්තන්නත් බැහැ. එතකොට දුවේ පුතේ වකුගඩු දෙකම අක්‍රිය වුණොත් ඊළඟට කරන්න තියෙන්නේ වෙනත් කෙනෙකුගෙන් ලබාගත් වකුගඩුවක් බද්ධ කරලා ජීවිතේ බේරගන්න එක. දරුවනි, ඔබට මතකනේ මම මුලින්ම කිව්ව සිදුවීම, වකුගඩුවක් බද්ධ කරන්නත් විකම්ම බෑ. කවුරු හරි වකුගඩුවක් දෙන්න කැමති වෙන්නත් ඕන. එහෙම කැමති වුණත් ඒ වකුගඩුව තමන්ට ගැළපෙන්නත් ඕනෙනේ. ඉතින් බලන්න දරුවනේ, අපිපත් වෙන අපහසුතාවයේ කොච්චරද කියලා. එහෙමනම් දුවේ පුතේ, මේ තරම් ජීවිත තර්ජන ඇති කරන වකුගඩුව ආශ්‍රිත රෝගයන්ට ගොදුරු නොවී සිටීමට නම් කරන්න ඕනේ මොකක්ද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්. අපේ ජීවන රටාව යහපත් පවත්ව ගන්න එක. මං හිතනවා කාලීන වකුගඩු අකරණිය ගැන අපි හොඳට විස්තර කතා කරා කියලා. එහෙනම් අපි ඊළඟට බලමු වෘක්ක ආශ්‍රිතව තව මොන වගේ රෝගද තියෙන්නේ කියලා. අර මම මුලදී හඳුන්වා දුන්න නෙෆ්‍රයිටිස් හෙවත් වෘක්ක ප්‍රදාහය කියන රෝගය ගැන මීළඟට කතා කරමු නේද? මේකටම තමයි වෘක්ක ඉදීමීම කියන්නේ. මේ රෝගය ඇති වෙන විදිහ දන්නවද? මේ රෝගය ඇති වෙන්නත් හේතු කීපයක්ම බලපානවා. එකක් තමයි ශුද්ධ ජීවි ආසාදන. තව එකක් තමයි විෂ වර්ග ශරීරගත වීම. තවත් එකක් තමයි මුත්‍රවාහිනී ඇතිවන ශුද්ධ ජීවි ආසාදන. ඒ වගේමයි ශරීරය තුල ඇතිවන යම් යම් වෙනස්කම්. මේ වගේ හේතු නිසා මේ වෘක්ක ප්‍රදාහ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මේ රෝගී අවස්ථාවේදී වකුගඩු වලට වඩා බලපෑම කොයි වගේද කියලා. මේ අවස්ථාවේදී දුවේ පුතේ වෘක්කාණුවේ තියෙන ගුච්චිකානම් කේශනාලිකා ජාලයටයි උක්කානු වටා තියෙන කේශනාලිකා වලටයි බලපෑම් ඇති වෙනවා. දුවේ පුතේ මේ ගුච්චිකාව නම් කේශනාලිකා ජාලයට හානි වීම නිසා ගුච්චිකාවෙන් පෙරී යන රුධිර ප්ලාස්ම ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ දුවේ පුතේ නිපද වෙන මුත්‍ර ප්‍රමාණය අඩු වෙන එක. ඒ වගේම ශරීරයේ පටක අතර එකතු වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යාමක් සිදු වෙනවා. එතකොට ගුච්චිකාවට හානි වෙන නිසා ගුච්චිකා පෙරණේ රතුරුදිරාණු කාන්දු වෙන්නත් ගන්නවා. එතකොට තමයි මුත්‍ර සමග රුධිරයේ පිටවෙන්නේ. තවත් කියනවා නම් ගුච්චිකාවට හානි වෙන නිසා ප්ලාස්ම ප්‍රෝටීනත් ගුච්චිකා පෙරණේට එකතු වෙන්න පුළුවන්. ඇයි මේ ගුච්චිකා කේශනාලිකාවට හානි වෙනකොට අර කුඩා සිදුරු වලටත් හානි වෙනවනේ? එතකොට තමයි ඔය රතුරුදිරාණු ප්ලාස්ම ප්‍රෝටීන වගේ විශාලාණු කොටසකුත් ගුච්චිකා පෙරණයට එකතු වෙන්නේ. ඉතින් මේ විදිහට ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් හිග වෙනකොට මොළය වැනි වැදගත් ඉන්ද්‍රියන් වල රුධිරයේ කැට ගැසීම් ඇති වෙලා ආඝාතී වැනි රෝගාබාධ වලට පුදුරු වෙන්න පුළුවන්. ආඝාතී කියන්නේ දුවේ පුතේ මොළයේ රුධිර නාලයක රුධිර කැටියක් හිරවීමෙන් ඇතිවන තත්වයට. මේක හරිම භයානකයි. මෙහිදී රුධිරනාලයේ පිපිරිලා ඇතැම් විට මරණේ පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් බලන්න දුවේ පුතේ මොන තරම් හානියක් වෙනවද කියලා. මේ රෝගී තත්ත්වයට වහාම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම මේ රෝගී තත්ත්වය ගැන නොසලකා හැරියොත් එයත් කාලීන වකුගඩු අකරණි තත්ත්වයකට හැරීමට ඉඩ තියෙනවා. හොඳට මතක තියාගන්න, මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම ගැන සැලකිල්ලක් දැක්වුවේ නැත්නම් අපි දන්නේම නැතුව ඒකත් කාලීන වකුගඩු අකරණි තත්ත්වයකට හැරෙන්න හොඳටම ඉඩ තියෙනවා කියන එක. දරුවනේ, මේ නෙෆ්‍රයිටිස් එහෙම නැත්නම් වෘක්ක ප්‍රදාහය ගැන කතා කරනකොට මට තව කතාවක් මතක් වෙනවා. අපේ ගමේ අම්මා කෙනෙකුට පොළඟෙක් දෂ්ට කළා. හවස් වරුවේ වෙලට ගිහින් එනකොට තමයි මේ සිද්ධිය වුනේ. ඊට පස්සේ ගෙදර ආය මේ අම්මව ඉක්මනින්ම රෝහල් ගත කළා. වෛද්‍යවරුත් ඉක්මනින්ම ප්‍රතිකාර පටන් ගත්තා. මේ වෙනකොට අම්මගේ ශරීරයේ පුරාම සර්ප විස ගමන් කරලා මුත්‍ර සමග රුධිරේ පිට වෙන්නත් පටන් ගන්නවා. ඔයාලා දන්නවද පොළඟගේ විෂට වැඩියෙන්ම හානි වෙන ඉන්ද්‍රිය මොකක්ද කියලා? ඒ තමයි වකුගඩු යුගල. ඉතින් වෛද්‍යවරු දුන්න උපදේශය තමයි මේ අම්මගේ ජීවිතය බේර ගන්න නම් ප්‍රතිකාර යන අතරෙම පුළුවන් තරම් ජලය අඩංගු පාන වර්ග දෙන්න කියලා. ඉතින් මේ අම්මව බලාගත්තායි හරියට මේ දේ කළා. අවසානයේ වෛද්‍යවරු මේ දුන්න සහයෝගයට ගොඩක් ස්තුති කළා. දරුවනේ, සර්ප විෂ වගේ ඒවා අපේ ශරීරයෙන් බැහැර කරන්න තියෙන එකම ඉන්ද්‍රිය තමයි මේ වකුගඩු යුගල. වෙන ඉන්ද්‍රියකට මේ විෂ ඉවත් කරන්න බෑ. ඒ කියන්නේ බහිස්රාවී ක්‍රියාවලියෙන්ම තමයි විෂ ඉවත් කරන්න වෙන්නේ. ඉතින් මං අර කිව්ව නෙෆ්‍රයිටිස් නැත්තම් වෘක්ක ප්‍රදාහයේ රෝග ලක්ෂණ සියල්ලම මේ අම්මට මතුණා. ඒ වුණත් වෛද්‍ය උපදේශ හරියට පිළිපැද්ද නිසා මේ අම්මගේ ජීවිතයත් බේරුණා. වකුගඩු දෙකක් නිරෝගීව පවත් ගන්න පුළුවන් වුණා. මම මේ කතාවේ කියන්න අදහස් කළේ වකුගඩු ආශ්‍රිත රෝගයකදී ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර කිරීම අවශ්‍ය බව. වෛද්‍ය උපදෙස් අනුවම ප්‍රතිකාර ලබාගත යුතු බවත් වැදගත්. දුවේ පුතේ, දැන් ඔයාලට තේරෙනවනේ අපේ වෘක්ක යුගලින් කරන කාර්යභාරය ගැන. අපේ වෘක්ක යුගල ගැන අපි කොච්චරනම් සැලකිලිමත් වෙන්න ඕනද කියලා. දරුවනේ, අද මම මේ පාඩම ජීවිත අත්දැකීම් වලින් තමයි කියලා දෙන්න උත්සාහ ගත්තේ. එහෙනම් ඊළඟ රෝගාබාධ ගැන ඉගෙන ගන්න කලින් මේ කතාවත් අහලා බලන්නකෝ. එක්තරා පාසලක මම පන්තියක උගන්වමින් සිටින අතර මට ඇහෙනවා දරුවෙක් හයියෙන් කෑ ගහලා අඬනවා. බඩරිදෙනවා කියලා තමයි මේ දරුවා හයියෙන් කෑ ගහන්නේ. ඉතින් මේ දරුවා හරිම වේදනාවෙන් තමයි කෑ ගහන්නේ. අපි ඉක්මනටම දරුවාගේ දෙමාපියන්ට පණිවිඩයක් ලැබුණා. දරුවව රෝහලකට එක් කියන්න කිව්වා. පසුව අපිට දැනගන්න ලැබුණා මේ දරුවට මුත්‍රගල් හැදිලා කියලා. මේ මුත්‍රගල් මුත්‍රවාහිනිය දිගේ එනකොට තමයි ඉවසන්න බැරි තරම් වේදනාවක් එන්නේ. ඉතින් මේ දරුවා දැනගෙන හිටියේ නැහැ එයාට මුත්‍රගල් හැදිලා කියලා. එහෙමනම් අපි ඊළඟට බලමු අර පාසල් දරුවාට හැදුනා වගේ වෘක්කවල හා මුත්‍රාශයේ ගල් හැදෙන්නේ කොහොමද කියලා. මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ දුවේ පුතේ කැල්සියම් ඔක්සලේට් වැනි ලවණ ස්පටිකීකරණය වෙලා. වෘක්කවලත් මුත්‍රාශයේත් මුත්‍රගල් ඇති වෙන්න පුළුවන්. අපේ රුධිරයේ කැල්සියම් ඔක්සලේට් කියන ලවණය තියෙනවනේ. ඉතින් ඔය කැල්සියම් ඔක්සලේට් ස්පටිකීකරණය නිකම්ම වෙන්නේ නැහැ. අපේ ජීවන රටාවේ විවිධ හේතු නිසා තමයි කැල්සියම් ඔක්සලේට් ලවණේ ස්පටිකීකරණයෙන් මුත්‍රගල් හැදෙන්නේ. එහෙනම් බලමු මොනවද හේතු කියලා. මුත්‍ර පහ කිරීමේ එහෙම නැත්නම් මුත්‍ර පිටි කිරීමේ අවශ්‍යතාවයේ කල් දැමීම එක හේතුවක්. තවත් කාරණයක් තමයි පුද්ගලයන් ගන්නා ලවණ අධික ආහාර පාන වර්ග නිසා. උදාහරණයක් තමයි ලුණු දෙහි, අච්චාරු, විවිධ පාන වර්ග, රසකාරක හා ලුණු මිශ්‍රිත බයිට් වර්ග ආදී. ඉතින් දීර්ඝ කාලයක් මෙවැනි ආහාර ගන්නකොට කැල්සියම් ඔක්සලේට් ස්ඵටිකීකරණය ලේසි වෙනවා. ඒ වගේමයි ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම. අපි වැඩියෙන්ම ක්‍රියාකාරී කාලය තමයි දවල් කාලේ. ඉතින් මේ කාලය තුළදී අපි ප්‍රමාණවත් තරම් ජලය පානය කරේ නැත්නම් මුත්‍රාගල් සෑදීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. එහෙමනම් දරුවනි, මේ රෝගාබාධයෙන් මිදෙන්න කරන්න පුළුවන් දේ මොනවද කියලා බලන්න. අපිට ලේසියෙන්ම වගේම පහසුවෙන්ම කරන්න පුළුවන් දේ තමයි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. ඒ කියන්නේ දිනකට වතුර බෝතල් 5ක් 6ක් විතර පානය කිරීම. දැන් ගොඩක් ආයතනවලත් ගොඩක් පාසල්වලත් ජල පෙරණ තියෙනවනේ. පිරිසිදු ජලය පානය කිරීමටත් ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් පානය කිරීමටත් තමයි ඔය ජල පෙරණ සවි කරලා තියෙන්නේ. මේ ජල පෙරණ සවි කිරීමෙන් බලාපොරොත්තු වෙන දුවේ පුතේ වකුගඩු ආබාධ අවම කිරීම. අනික් කාර්යය තමයි පුද්ගලයන් ගන්නා ලවණාධික ආහාර පාන වර්ග භාවිතය අඩු කිරීම. ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඔබ හොඳින්ම දන්නවා ලවණාධික ආහාර පාන, ඔය බයිට් වර්ග ආදිය භාවිතය හැකි තරම් අඩු කරන එක තමයි හොඳම. එතකොට දරුවනේ, මුට්ටගල් හැදුණු කෙනෙකුට නම් කරන දේ තමයි ලේසර් කින්න භාවිතා කරලා මුට්ටගල් කුඩු කිරීම. මේ ක්‍රමයට කියන්නේ ලිතෝට්‍රිප්සි තාක්ෂණය කියලා. මේ ක්‍රමයට කුඩු කරලා මුට්ටගල් ඉවත් කරන්න බැරි වුණොත් තමයි ඊළඟට සැත්කම් මගින් මුට්ටගල් ඉවත් කරන්නේ. තව එකක් තමයි ඖෂධ මගිනුත් මුට්ටගල් ඉවත් කිරීම. ඉතින් දුවේ පුතේ, අපේ මේ පාඩමින් තේරුම් ගන්න පුළුවන් නේද වකුගඩු වල වැදගත්කම ගැන? කොහොමද මේ වකුගඩු රැකගන්නේ කියලා? වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩපණ වුණොත් මොන වගේ අපහසුතාවයන්ටද අපි පත් වෙන්නේ කියලා? උතුරුමැද පළාතේ වසංගතයක්ව තියෙන මේ වකුගඩු ආශ්‍රිත රෝගාබාධයන්ගෙන් මිදෙන්න නම් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි දරුවනේ අපේ ජීවන රටාව යහපත් පවත්වාගෙන යන එක. ඉතින් මම මේ පාඩම පුරාවටම ජීවන රටාව යහපත් පවත්වාගන්න හැටි කතා කළා මතකයිනේ. දුවේ පුතේ, රටේ පවතින වසංගත තත්ත්වයත් එක්ක ඔබේ අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගන්නත් ඕනේනේ. ඉතින් අපි හැකි පමණින් ඔබට උදව් කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දරුවනේ, අද දවසේ ඔබෙන් සමුගෙන යන්නටත් කාලය ඇවිදි. මාත් සමග මෙතෙක් වෙලා එකතු වූ සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමි.